සබ්බ පාප සංකරණං කුසලස්ස උපසම්පදා සතිත්ත පරියෝධපනං ඒතම් බුද්ධාන ශාසනං. සියලු පව් කරන්ට එපා සබ්බ පාපස්සා කරනම්. කුසලස්ස උපසම්පදා කුසල් කරන්න. සචිත්ත පරිඕදපනං සිය සිත පිරිසිදු කරගන්න. ඒතං බුද්ධාන ශාසනං. මේක බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවයි. පින්වතුනි, මේ ගාථාව හරි පුදුම ගාථාවක්. අපිට නිකම්ම නිකම් ගාථාවක් වුණාට, නිකම්ම නිකම් වචන ටිකක් වෙනුණාට, මුළු බුද්ධ ශාසනයම නියෝජනය කරන ගාථාවක් නෑ. ඕගොල්ලන්ගෙන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඇහුවොත්, ඕගොල්ලන්ගේ ආගම, ඕගොල්ලන්ගේ දර්ශනය, ඕගොල්ලන්ගේ ශාස්ත්‍රෝ දර්ශනය කෙටියෙන් අපිට කියන්න පුළුවන්ද මුළු ශාසනයම හපොළුවලා කියලා? ඔගොලු බය නැතුව ඒ ගාථාව කියන්න. පින්වත්තුනි, මේ ගාථාව තුළ 84,000 ධර්මස්කන්ධෙම විද්‍යමානයි. යම් දවසක සම්මා සම්බුද්ධත්වයට පත් වුණාද තථාගතයන් වහන්සේ, යම් දවසක අනුපදිසේස පරිනිර්වාණ ධාතුවෙන් පිරුණම් පාවදාලද, ඒ අතරතුර ලෝකර්ථචර්යාවේ යෙදෙමින් තථාගතයන් වහන්සේ ලෝකයේ පිණිස යමක් වදාළනම්, දේශනා කළානම්, පැනෙව්වනම්, පිහිටෙව්වනම්, විවර කළානම්, බෙදුවනම්, මෙන්න මේ සියලුම ධර්මතා ටික අන්තර්ගතයි පින්වතුනි මේ ගාථාව තුළ. අපේ බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි, ඒතම් බුද්ධාන ශාසනම් බහුවචනේ තියෙන්නේ, මේය බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවයි. අතීතයේ වැඩ සිටිය සියලුම බුදුරජාණන් වහන්සේලාත්, අනාගතයේ ලෝකෙ පහළ වෙන බුදුරජාණන් වහන්සේලාත් ලෝකයට අවවාද කරන්නේ, අනුශාසනා කරන්නේ පින්වතුනි උන්වහන්සේ ආකාරයටයි. මොකද ඒ තුන් ආකාරය? අකුසල කරන්ට එපා, කුසල් කරන්ට හිත පිරිසිදු කරගන්න. උන්වහන්සේ අනුශාසනා තුළ තමයි හැම බුදුරජාණන් වහන්සේ නමක්ම කරන්නේ. ඔය ටිකෙන් ලෝකයේ තුල සියලු යහපතත්, ලෝකෝත්තර සියලු යහපතත් සංකේතවත් කරලා තියෙනවා. පින්වතුනි, අපි පොඩ්ඩක් බලමු, ඇයි බුදුරජාණන් වහන්සේලා ඔය විදිහට අවවාද කරන්නේ, අනුශාසනා කරන්නේ? බුදුහාමුදුරුව කිව්වටවත් කරන එක නෙමෙයි පින්වතුනි සුදුසු වටින්නේ. මේක කිව්වොත්, මේ කියන දේ කළොත් මට මෙන්න මේ ලාභය ලැබෙනවා, නොකළොත් මේ අලාභය වෙනවා කියලා වටහාගෙන තමන්ගේ දැක්මකින් ඒක කළොත් තමයි ජීවිතය දිනන්න පුළුවන්. බුදුහාමුදුරුවත් කැමති නෑ, බුදුහාමුදුරුව කිව්වටවත් කරන එක. එතකොට ඉදිරියෙන් පිටිපස්සෙන් කවුරු හරි ඉන්න ඕනේ ටිකක් දුරක් යනකොට ඇදගෙන යන්න හෝ තල්ලු කරන්න. නමුත් තමන්ටම පෙවුනොත් මේක නොකොළොත් මේ අවාසියමට වෙනවා, මේක කොළොත් මේ වාසියමට ලැබෙනවා කියලා අවාසිදායක බවින් අයින් වෙන වාසිදායක තැනට කෙනාම යන්නේ අවශ්‍ය නෑ, අදින්න හෝ තල්ලු කරන්න. ඒ නිසායි අපි මේ ධර්මයන්ගේ ඇත්ත තේරුම් ගත යුත්තේ. එහෙනම් බලමු අපි ඇයි බුදුරජාණන් වහන්සේලා කුසල් කරන්න එපා, කුසල් කරන්න හිත පිරිසුදු කරගන්න කියලා අවවාදන සාසනා කරන්නේ. අපිත් මේවට උත්තර දන්නවා, අකුසල් කළොත් අපායයි, කුසල් කළොත් දිව්‍ය ලෝකයයි, ඒ හින්දා කියලා. නමුත් ඒක ඇත්ත වෙන්න පුළුවන්, නමුත් සහේතුක නැහැ. කොහොමද අපාය යන්නේ, කොහොමද දිව්‍ය ලෝක යන්නේ කියන එක හරියට තේරෙන්න ඕන, තියෙන්න ඕන. පින්වතුනි, බුදුරජාණන් වහන්සේලා මේ විදිහට අවවාද කරන්නේ, මේ විදිහට අනුශාසනා කරන්නේ මේ ලෝකයේ තුල පවතින සැබෑම ඇත්ත අවබෝධ කරගත්ත නිසා. තථාගතයන් වහන්සේ ලෝකයේ පහළ වුණත් නැත, තථාගතෝ ලෝකේ උපජ්ජතිවා උපාදෝවානුපාදෝ. තථාගතයන් වහන්සේ ලෝකේ උපන් කල්ලි නූපන් කල්ලි, මේ ලෝකයේ තියෙන ධර්ම ධාතුවක් තියෙනවා, ධම්මට්ඨිතියක් තියෙනවා, ධම්ම නියාමතාවයක් තියෙනවා. ඒක වෙනස් වෙන්නේ, වෙනස් කරගන්න බෑ, වෙනස් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේලා කරන්නේ සත්‍ය වූ සැබෑ වූ ධර්මතාවය අවබෝධ කරගන්නවා. අවබෝධ කරගෙන මේ අවබෝධ නොවූ ලෝකයට ඒක පැහැදිලි කරලා දෙන එක, අවබෝධ කරන එක. අන්නේ ධර්මතාවයට, ධම්ම ත්‍රිත්‍යාවයට, ධම්ම නියාමතාවයට නුවණ තියෙන කමටයි සම්මා සම්බුද්ධ කියලා කිව්වේ. අන්නේ සම්බුද්ධ ඥානය තියෙන නිසායි බුදුරජාණන් වහන්සේලා මේ විදිහට අවවාදන ශාසනා කරන්නේ. මොකද්ද ඒ ධම්මතාවය, මොකද්ද ඒ ධම්ම ත්‍රිත්‍යාව, මොකද්ද ඒ ධම්ම නියාමතාවය? ඒ තමයි පින්වතුනි හේතුඵල ධර්ම, පටිච්ච සමුපාද ධර්මතාවය, පටිච්ච සමුපාද බව. පින්වතුනි, මේ බණ කියන බණ අහන ඔබත් මාත් පුද්ගල භාවයක් පැවැත්වුවට, ආත්ම භාවයක් තිබුණට, මම මගේ අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා කියලා අපි ආත්ම භාවයක් පැවැත්වුවට, බුදුරජාණන් වහන්සේ දැක්කා ආත්ම භාවයක් පවත්වන ජීවිත තුලත්, එයින් පරිබාහිර වස්තු තුලත් පවතින යථාභූත ස්වභාවය. ඒ මේ පටිච්ච සම්පන්න බව, පටිච්ච සමුප්පාද බව. අන්නේ පටිච්ච සම්පන්න, පටිච්ච සමුප්පාද බවට නුවණ තියෙන හින්දායි අකුසල කරන්න එපා, කුසල කරන්න, හිත පිරිසුදු කරගන්න කියලා අවවාද අනුශාසනා කරන්නේ. අපි ඒක බලමු. පින්වතුනි, මම ඒක පොඩි සරල උපමාවක් අරගෙන මේ පින්වතුන්ට මතක් කරන්නම්. සරල උපමාවක් කර මම මේ පින්වතුන්ට එක මතක් කරන්නම්. හේතුඵල ධර්ම කියලා කියන්නේ හේතුවක් නිසා ඵලයක් ඇති වෙනවා, ඵලය නැවත හේතුවක් වෙනවා, ඒ හේතුව නිසා ඵලයක් ඇති වෙනවා. මෙන්න මේක තමයි හේතුඵල ධර්ම, නැත්තම් පටිච්ච සම්පන්න බව කියලා කියන්නේ. උපමාවකින් කිව්වොත් අපි කියමු කොහොඹ ඇටයක් වගේ දෙයක් ගන්න. මේ කොහොඹ ඇටයට අපි හේතුව කිව්වොත්, පටිච්ච ධර්මතාවය කියලා කිව්වොත්, ඒ කොහොඹ ඇටේ නිසා හටගන්න කොහොඹ ගහක් තියෙනවා නම්, කොහොඹ ගෙඩි තියෙනවා නම්, ඒකට අපි ඵලය කියලා කිව්වොත්, පටිච්ච සමුප්පන්නය කියලා කිව්වොත්, මේකට කියන හේතුඵල ධර්ම. කොහොඹ ඇටයට කියනවා හේතුව, කොහොඹ ගහ කොහොඹ ගෙඩි වලට කියනවා ඵලය කියලා. එතකොට මෙන්න මේ කොහොඹ කියන ධර්මතාවය දිහා බලන්න. කොහොඹ කියන්නේ මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත මිහිරි රසයක් තියෙන ධර්මතාවයක් නෙවෙයි. කොහොඹ කියන්නේ අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත කර්කස රළු රසයක් තියෙන. ටිකක් බොන්න හෝ කන්න දුන්නොත් මට තව ටිකක් දෙන්නේ කියලා කැමැත්තෙන් ඉල්ලන කෙනෙක් නැහැ. ඒ අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන කොහොඹ ඇටේ ඒ ඇටේට කිව්ව හේතුව කියලා. එයින් උපදින ගහක් තියෙනවා නම් පින්වතුන් ගහේ හැදෙනවා නම් ගෙඩි ඒවත් ඔක්කොම ඒ ඇටේ සාරය උරාගෙන ඒ කොහොඹ ඇටේ තියෙන ගතියෙන්මයි හැදෙන්නේ. අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත අමිහිරි රසයක්මයි ඒ තුළ තියෙන. ඊට පස්සේ මීයඹ වගේ දෙයක් ගන්න. මීයඹ ඇටේට කියනවා හේතුව කියලා, පටිච්චය කියලා. මීයඹ ඇටේ නිසා මීයඹ ගහක් හැදුනොත්, ගහේ ගෙඩි හැදුනොත් ඒකට කියනවා ඵලයක් කියලා. මීයඹ කියන්නේ මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත මිහිරි රසයක් තියෙන්නේ. ඒකේ නෑ අමිහිරි රසයක්. එක කෑල්ලක් කෑව තව එකක් ඉල්ල ගන්නුනොත් කෑල්ලක් ඉල්ල ගන්නුනොත් කැමති කවුද? දැන් හොඳට බලන්න, කොහොඹ ඇටේයි මීයඹ ඇටේයි දෙකම හේතු. කොහොඹ ගහයි කොහොඹ ගෙඩි, මීයඹ ගහයි මීයඹ ගෙඩි දෙකම ඵලය. හේතුඵල දහමක් මෙතන තියෙනවා. හේතුඵල ධර්මයක් තිබුණට හේතුඵල ධර්ම නැමති ඒකත්වය තුල නානත්වයක් තියෙනවා. පින්වතුනි 13 ගේ ඒ 13 නානත්වය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. කොහොඹ ඇටේයි මීයඹ ඇටේයි හේතු, කොහොඹ ගහ කොහොඹ ගෙඩි, මීයඹ ගහ මීයඹ ගෙඩි ඵලය හේතුඵල ධර්ම. නමුත් අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත ඵලධර්ම කොහොඹ ඇටයක් හිටෙවෝ, මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත මීයඹයකින් හැදෙන්නේ නැහැ කියන එක ධර්මතාවයක්. මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵලධර්ම මීයඹ ඇටයක් හිටෙවොත් ඒ ගහේ අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත කර්කස කොහොඹ හැදෙන්නේ නැහැ කියන එක ධර්මතාවයක්. ඒ බීජනනත්වය වෙනස් වෙන්නේම නැහැ. හේතුඵල ධර්ම කොච්චර එකක් වුණත් අමිහිරි හේතුව නිසා උපදින ඵලය මිහිරි වෙන්නේ නැහැ. මිහිරි හේතුව නිසා උපදින ඵලය අමිහිරි වෙන්නේ නැහැ. අමිහිරි ඵල උපදවන කොහොම බැටින් හැදෙන ගහ ගෙඩි අමිහිරිමයි. මිහිරි වූ කොහොම මීයම් බැටින් හැදෙන ගහ ගෙඩි මිහිරිමයි. එතකොට අමිහිරි හේතුවකින් මිහිරි දේ, මිහිරි හේතුවකින් අමිහිරි දේ හැදෙන්නේ. අමිහිරි දේ නිසා උපදින ඵලය අමිහිරිමයි, මිහිරි දේ නිසා උපදින ඵලය මිහිරිමයි කියන ධර්මතාවයත් යථාර්ථයක්, සත්‍යයක්. හේතුඵල ධර්ම තුල මේ 13 නානත්වේ විනස් නොවි නානත්වයකින් පවතින ධර්මතාවයේ ඒකත්වය සත්‍යයක්. ඒ අවිඥානික වස්තු වගේම හේතුඵල ධර්ම තුල ඇති 13 ආනත්ත්‍ය සත්පුද්ගල භාවයක් පවත්වන අපේ ජීවිත තුල තථාගතයන් වහන්සේ දැක්කා. පින්තුනි අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන කොහොඹ ඇටේ වගේ බුදුරජාණන් වහන්සේ දැක්කා සත්පුද්ගල භාවයක් පවත්තන අපේ ජීවිත තුළ. යම් කාය දුස්චරිතයක්, වාග් දුස්චරිතයක්, මනෝ දුස්චරිතයක් තියෙන මේ ත්‍රිවිධ දුස්චරිතය, හොරකම් කිරීම, සත්තු මැරීම, කාමයේ වර්ග හැසිරීම, හොරු කීම, රා මෙරපානය කිරීම කියන පස් පව් දස අකුසල කර්ම මේවා දැක්කා. අර කොහොඹ ඇටේ වගේ අකුසල කර්ම ටික දැක්ක, මේවා හේතු කියලා, බීජ කියලා දැක්කා. කුමකට හේතුද කුමකට බීජද අමිහිරියු අමිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන හේතු කියලා දැක්කා. පින්වතුනි අපි පෙරේතයු ගැන නිරිසත්‍යයු ගැන තිරිසන් සත්තු ගැන අසුරයු ගැන ප්‍රේත අසුර නිරි තිරිසන් කියලා සතරාපායක් අපි කතා කළාට පුද්ගල භාවයකින් පින්වතුනි අකුසල ධර්ම නැමති හේතුවක ඵලයක් ඒ තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සබ්බ පාපස අකරණං කියලා කිව්වේ අමිහිරි වූ අමිහිරි ස්වභාවයුක්ත ඵල හැදෙන හේතු හදාගන්න එපා කියන අදහසිනුයි. මේ හේතුඵල ධර්මයට නුවණ තියෙන හින්දායි මේ බඳු හේතු හැදුනොත් ඒ අමිහිරි ඵල භුක්ති විඳින්න වෙනවා කියලා දැකපු නිසා අමිහිරි ඵල උපදවන හේතු හදාගන්න එපා කියන අදහසිනුයි. අකුසල ධර්ම කරන්න එපා කියලා කිව්වේ. මොකද මේ හේතුඵල ධර්මයේ තව සිද්ධියක් තියෙනවා. පින්වතුනි වතුර තියෙන තැනකට ගිහිල්ලා කැඩුනේ කුණුනේ නැති කොහොඹ ඇටයක් පොළවේ පස් තියෙන තෙතමනේ තියෙන තැනක හිටෝලා වැඳගෙන ප්‍රාර්ථනා කරන්න පැලවෙන්න එපා පැලවෙන්න එපා කියලා. නමුත් ඕගොල්ලන්ගේ ප්‍රාර්ථනාව නොසලකා ඒක පැලවේ. අනාත්මයි කියන්නේ ඒ නිසා. අපි කැමති වුණත් අකමැති වුණත් ඒක පැලවෙන්න තියෙන හේතු ටික සකස් වෙලා නම් තියෙන්නේ ඵලයක් දරන්න පුළුවන්. හේතු ටික සකස් වෙලා නම් තියෙන්නේ ඵල දරනවාමයි. පැලවෙන්න එපා කියලා ප්‍රාර්ථනා කළත් අපේ ප්‍රාර්ථනාව නොසලකා අර කොහොම වැටේ පැලවේ. ඒ වගේ බුදුහාමුදුරුවෝ දැක්කා කැඩුනේ කුණුනේ නරක් වුණේ නැති කොහොම වැටයක් වගේ මේ පුරුෂ පුද්ගලයා සියල්ල පරිපූර්ණ ආකාරයකින් රාග ද්වේෂ මොහකින හේතුන්ගෙන් යුක්ත අකුසල කර්ම කරයි නම් මේක අපිට විපාක දෙන්න එපා මේක අපිට විපාක දෙන්න එපා කියලා ප්‍රාර්ථනා කළත් ඒක හරියන්නේ නැහැ. ඒක නැවත විපාක දෙනවා දුක කියන එක යාගේ ජීවිතය උපද්දනවා කියලා දැකපු නිසාම සබ්බ පාපස කරණං කියලා දෙන්නවදාලා. කෙනෙක් දුක් විඳිනවට තථාගතයන් වහන්සේ කැමති නැති නිසා දුකෙන් මිදවීමේ මහා කරුණා ගුණය තියෙන තථාගතයන් වහන්සේ දුක උපදින ඵල හදා ගන්න එපා කියන අදහසින් සබ්බ පාපස කරණං කියලා දේශනා කළා. කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළේ ඇයි? පින්වත්නි බුදුරජාණන් වහන්සේ දැක්කා කාය සුචරිත, වාක් සුචරිත, මනෝ සුචරිත යම් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය කිරිය වත්තු දස කුසල කර්මපත්‍යය මේවා දැක්ක කුසල් කියලා හේතු කියලා බීජ කියලා දැක්කා. කුමකට හේතුද කුමකට බීජද මිහිරි වූ මිහිරි ස්වභාව යුක්ත ඵල උපදවන බීජය කියලා දැක්කා. පින්වතුනි අපි මේ මිනිස්සයෝ කියලා දෙවියෝ කියලා බ්‍රහ්මයෝ කියලා සත්ත්ව පුද්ගල භාවයෙන් කතා කළාට අපි මිනිස්සයෝ දෙවියෝ බ්‍රහ්මයෝ කියන තැනක යථාර්ථයේ පින්වතුනි ඵලයක් අලෝභ අද්වේ සාමෝහ නැමැති කුසල ධර්ම කුසල නැමැති හේතු බීජ හදාගත් එකක ඵලයක් පින්වතුනි අපේ ජීවිතයේ. කුසල ධර්ම නැමැති හේතුක ඵලයක් පින්වතුනි දෙවියෝ බ්‍රහ්මයෝ කියලා කියන්නේ. අනුන්ගේ සැපේ ඊර්ෂ්‍යා නොකරන මෘදුතා මුදිතා ගුණයේ තියෙන තථාගතයන් වහන්සේ ලෝකයට සැප ලබා දෙන අදහසින් කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළා. පින්මතුනි කුසලය නැමති බීජ තිබුණොත් එයින් උපදින ඵලය කවදාවත් අමිහිරි වෙන්නේ නැහැ මිහිරිමයි කියලා දැකපු නිසා මිහිරිදී මොනතරම් තිබුණ ජීවිතයකට හානියක් නැහැ කියලා දකින නිසා ඒක ජීවිතවලට පීඩාවක් නැහැ කියලා දැකපු නිසා සැපේ ඊර්ෂ්‍යා නොකරන තථාගතයන් වහන්සේ මුදිතා ගුණේ මුල් කරගෙන කුසල උපසම්පදා කියලා දේශනා කළා. පින්වතුනි බොහෝ දේ හිතන්න බැරි කිසිවක් කල්පනා කළ විතර්කණය කළ තීන්දු තීරණ ගන්න නොදන්න පුංචි දරුවෙක් පොළොවේ පස් තියෙන තෙතමනේ තියෙන තැනක අඹඇටයක් හිටෙව්වොත් මේක පැලදී පැලවිලා ගෙඩි හැදෙයි ලොකු ගහක් ඇදලා හෙවන දෙයි ගෙඩි කයි සත්තු කියලා දන්නේ එයා හිතන්න බෑ එයාට. නමුත් අඹඇටේ දැම්මොත් එයා නොදන්නවා වුණත් පැලවෙනවනේ. ගහක් හැදිලා බොහෝ දෙනෙකුට මිහිරි හෙවන දෙමින් මිහිරි ඵලයන් උපදවනවනේ. ඒ වගේ මේක කුසල නේද, මේකින් යහපත් විපාක ඇති වෙනව නේද කියලා නුවණ නැති කෙනෙක් වේවා මේ බඳු කුසලයක් කළත් ඒ බඳු කුසලයෙන් ඒ හේතුවෙන් ඇති වෙන ඵලය මිහිරිමමයි කියලා දැකපු නිසා මිහිරි ඵලය කොච්චර ජීවිතයක් සතුව තිබුණත් ඒක අමිහිරි නෑ මිහිරි කියලා දැකපු නිසා කුසල උපසම්පදා කියලා දේශනා කළා. අකුසල ධර්ම කරන්න එපා කිව්වා අමිහිරි ඵල උපදවන, කුසල ධර්ම කරන්න කියලා කිව්වා මිහිරි ඵල උපදවන. මේ හේතුඵල ධර්ම ගැන නුවණ තියෙන නිසා තවත් එකක් කියපු මතුනි, ඒ තමයි මේ හේතුඵල ධර්මයේ ස්වභාවය තමයි හේතුඵල ධර්මයේ හැටි තමයි හේතුව ටිකක් වුණත් ඵලය ටිකක් වෙන්නේ නැති බව. ඔකුල් වහල ඇති වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ ලියපු ලෝවැඩ සංගරාවේ තියෙනවා එක් ස්ත්‍රියක් එළු දෙනකගේ හිස සිඳලා එළුවගේ ලෝම ගානේ හිස් කැපුම් කන්න වුණා කියලා. ඉස්සරනම් අපි ඔය විශ්වාස කළේ නැහැ. ඔයගොල්ලෝ දන්නවද දන්නේ කියලා තියෙනවද නැහැ. ලෝයේ සංග්‍රහව කියලා තිබුණා නම් කියෝලා නැත්තම් අරගෙන බලන්න. ඔය ලෝයේ සංග්‍රහවේ තියෙන කවි ටිකේ යථාර්ථයේ ඇති පින්මුතුන් ජීවිතය ගැන මොකද යමක් ඉගෙන ගන්න. ඒකෙන් පුදුම කතා ටිකක් කියනවා. ඒව ජීවිතය හදන්න ඉතාමත් ඉවහල් වෙන ග්‍රන්ථ. ලිප්පගින මොළවන තෙක් දිය සැලියේ සැපයක් යැයි කකුලුව දිය කෙලියේ එපවත් දන්තු තුපොන්නු පැකිලියේ සැපයක් නම් නැත කම් රස කෙලියේ. බලන්න මොනතරම් අර්ථ තියෙනවද කියලා. ඔය වගේ ගොඩාක් තියි. ඉතින් මේ වෑන් ජීවිතයට යමක් උගන්නනවා. ඉතින් ඒ ලොවැඩ සංගරාවේ කියලා එක ස්ත්‍රියක් එළුවෙකුගේ ගෙල සිඳලා අන්තිමට ඒ ස්ත්‍රියට උනාලු එළුවගේ ඇඟේ තියෙන ලෝම ගහක් ගානේ බෙලි කැපුම් ගන්නවා. ඕක කිව්වහම අපි පිළිගන්නේ නැහැ, විශ්වාස කරන්නේ නැහැ. නමුත් පින්වතුනි මේ ධර්මයේ අවබෝධ වුණාම තේරෙනවා එහෙම නොවුනනම් තමයි පුදුමේ කියලා. මේ හේතුඵල ධර්මයේ ස්වභාවය අර ස්ත්‍රියට උනා නෙමෙයි, මේ මට වෙනවා නෙමෙයි. හේතුඵල ධර්මයේ ස්වභාවය තමයි හේතුව ටිකක් වුණාට ඵලය ටිකක් වෙනවා. පින්වතුනි බලන්න එකම එක කොහොඹ ඇටයයි හිටවන්නේ. ඒකෙන් ගහක් හැදුනොත් ගහේ කොහොඹ ගෙඩි හැදෙන්න ගත්තොත් එක කන්නකට කොහොඹ ගෙඩි කීයක් හැදෙයිද? 100ක්, 1000ක්, ලක්ෂයක්. කොහොඹ ගහ අවුරුදු 15ක් 20ක් තිබුණොත් කොහොඹ ඇට ගෙඩි කොච්චරක් හැදෙයිද? එච්චර ගොඩක් ඵල දරන්න හේතු වෙච්ච හේතුව පැත්තේ බලන්න එකම එක ඇටයයි. එකම එක ඇටයයි හේතුව ඵලතරණ කොට ඵලය කොහොයි එහෙනම් මෙන්න මේ හේතුඵල ධර්ම හේතුව ටිකක් වුණත් ඵල ධර්ම කොට ඵලය බොහෝ වෙන බව දැකපු හින්දා අකුසලයේ වුණත් එක වුණාට ටික වුණාට ඒක ඵල ධර්ම දවසට නම් එකක් වෙන්නේ නැහැ ටිකක් වෙන්නේ නැහැ ජීවිතයේ දුකටපත් වෙන්නේ ආත්ම භාව 100යි 1000යි ලක්ෂයයි කියලා කියන්න බැරි තරමක් ඵල දරනවා දුකටපත් වෙනවා කියලා දැකපු හින්දායි බුදුරජාණන් වහන්සේ සබ්බ පාපස්ස අකරණං කියලා පෙන්නුවේ. කිමතුනේ කුසලයටත් එහෙමයි. එක පේර ඇටයක් හිටවන්න. පේර ඇටේ පැලවුණාම ගහක් හැදේ. ගහේ ගෙඩි හැදේ. ගෙඩි ඇතුලේ පේර ඇට කීයක් තියෙද? එක කන්නකට හැදෙන පේර ඇට ගණන කොච්චරක් වෙයිද? මේ පේර ගහ අවුරුදු 5ක් 10ක් තිබුණොත් හැදෙන ඇට ගණන කොච්චර වෙයිද? හේතු එකයි ඵලය බොහෝයි. අපි කුඹුරක් කරනකොට එක වී ඇටයක් වැපුරුවාම හැදෙන ගොයම් කරලා එක වී ඇටයක්ම විතරක් තිබුණොත් පුදුම නෙමෙයිද? වී ඇට ගොඩාක් තිබීම පුදුමද? නෑ, හේතුඵල ධර්ම හැටි. ඒ හින්දා නේද අපිට පවතින්න පුළුවන්? ඒ හින්දා නේද අපිට ජීවත් වෙන්න පුළුවන්? මේ සසර පවතින්න පුළුවන් ඒ හින්දායි. අපිට අපේ ජීවිතේ පවතින ඒ හින්දායි පින්වතුනි. කුසලයක් එකක් වෙන්න ඇති කරන්නේ හේතු ටිකක් වුණාට ඵලය ටිකක් වෙන්නේ. ජීවිතයේ යහපතට පත් කරමින් ජීවිතයකට යහපත ළඟා කරවමින් ඒ කුසල ධර්ම නැමැති හේතුව විපාක දෙන දවසේදී මිහිරි වූ ඵල දරන ආත්ම භාවයන් 100යි 1000යි ලක්ෂයයි කියලා ගණන් කරන්න බෑ. ඒ තරම් යහපතක් යාට ලැබෙනවා කියලා දැක්කපු හින්දා බුදුරජාණන් වහන්සේ කුසලස්ස උපසම්පදා කියලා පෙන්නනවා. අපි දන්නවා පින්වතුනි හේතුඵල ධම වුණත් පොළොව නිසරුණන් ඒත් අස්සන ඵලයේ පැත්ත වැඩි වෙනවා. බීජේ ප්‍රමිති තත්ත්වය උසස් වුණත් ඒත් අසන්න වැඩි වෙනවා. උපස්ථානය හොඳ වුණොත් ඒත් අසන්න වැඩි වෙනවා නේද? ඒ වගේ බීජ ප්‍රමිති තත්ත්වයේ උසස් වගේ යම් කුසලයක් කරනකොට අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල ගති ටික මුළු සිතින්ම වටලලා අරගෙන කුසල හේතුවක් ඇතුව බොහොම සරු බිමක වගේ පුඤ්ඤක්කෙත්තං අනුත්තරං ලෝකස්ස ලෝකයට පින් කරගන්න කෙත් තියෙනවා ගොඩක් ශේෂ්ත්‍රති. නමුත් හොඳම කෙතක් සංගයා කියලා පෙන්වුවා. ඒ කෙතක වැපුරුවොත් බීජෙත් හොඳයි කෙතේ පොහොරත් හොඳ නිසා අස්සන්න වැඩි වෙයි. ඒ නිසා යෝගුල්ව අහල ඇති සාංගික දන් දෙනකොට එහෙම අසංකේයම් අප්‍රමේයම් වදාමි කියන වචනයක් කියනවා. විපාකයේ සංඛ්‍යාවක් ප්‍රමාණයක් කරන්න බෑ කියලා. ඒක බොරුවක් හෝ අතිශෝක්තියක් නෙවෙයි මේ හේතුඵල ධර්ම හැටි. පේර ඇටෙත් අපි දැක්කා එක ඇටයක් වුණාට ඵලධර්මකට ගොඩක් තිබුණු බව. ඉතින් මේ වගේ පින් කෙතක කුසල් කෙතක වැපුරුවාම ඒක බොහෝ වෙනවා කියන එක පුදුමයට කාරණාවක් නෙවෙයි. කුසලස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා කියන මේ ධර්මතාවය තථාගතයන් වහන්සේ පෙන්වන්නේ පින්වතුනි හේතුඵල ධම නැමැති යථාර්ථයට නුවණ තියෙන හින්දා. අකුසල ධර්ම කරන්න එපා කියලා දුකෙන් මුදවලා කුසල ධර්ම කරන්න කියලා සැපටපත් වෙන මාවතක් පෙන්ව ආදරණීය පියෙක් වගේ. ඊට පස්සේ තුන්වෙනි කාරණාවෙන් පෙන්වුවා සචිත්ත පරියෝධපනං කියලා. හිත පිරිසුදු කරගන්න කියලා පෙන්වුවා. ඇයි හිත පිරිසුදු කරගන්න කියලා කියන්නේ? මොකටද තුන්වෙනි කාරණාවක්? බලන්න ජීවිතය පුරා පින්වත්නි හොඳට අකුසල ධර්ම නොකොට දුක කියන එක නූපදවා ඉන්න පුළුවන්. අකුසල ධර්මයන් වළක්වලා දුක අයින් කළා හරි. කුසල ධර්ම කළා සැපට පත් කළා හරි. ලෝකෙ තුල කුසල ධර්මයන්ගේ දෝෂයක් නිසා නෙවෙයි, කුසල ඇති වැරද්දක් හින්දා නෙවෙයි, නමුත් කුසල විපාකයකට යමක් හම්බ වුණොත් අනිත්‍යයි කියන ධර්මතාවයේ මත ඒ සැපේ නැති වෙන අපින් මතුනේ. සැපේ නැති වෙන එක දුකක්. ඒ දුක මිදෙන්න බවක් නැහැ. ඒකට ප්‍රතිකර්ම හැටියටයි හිත පිරිසුදු කරගන්න කියන්නේ. මම උපමාවක් කිව්වොත් අකුසල ධර්ම නොකොට ඕගොල්ලෝ හොඳට කුසල් කළ නිසා පෙර කුසලයට ඕගොල්ලන්ගේ බොහෝම පින්වන්ත පුතෙක් ඕගොල්ලන්ට උපන්න හොඳ කීකරු හරි ලස්සනයි හරි ගුණ යාපා හැම අතින් ඕගොල්ලන්ට ප්‍රියජනක එක සතුටක්ද නැද්ද? සතුටක්. කුසලයට ධර්මයක් ලැබුණා. අනිත්‍යයි කියන ධර්මතාවය නිසා අකාලේ දරුවා මැරුණා. දරුවාගේ මැරීමත් ඕගොල්ලන්ට සතුටක්ද? නැහැ. හොඳයි, ඒ දරුවා නැති වුණොත් නැතිවීමෙන් එන දුකෙන් මිදෙන්න ඕගොල්ලන්ට තියෙන මාවත මොකක්ද? අකුසල ධර්ම කළොත් මොකද වෙන්නේ? දුක එන්නේ නැහැ, අපායට යන්නේ නැහැ. හරි. කුසල ධර්ම කළාම දරුවෙක් ලබා ගන්න පුළුවන්. කුසල ධර්මයක් කරන ලැබුණු දරුවා සංකත ධර්මයන්ගේ දෝෂයක් නිසා අකාලේ මැරුණොත් දරුවා නැතිවීමෙන් එන දුකෙන් මිදෙන්න බවක් තියෙන්න බෑද? කෙලින්ම ඍජුවම දුක නතර කරන්න පුළුවන් වුණා එකක්. දුක් දෙකක් අපිට තියෙනවා පින්වතුනි. එකක් තියෙනවා ඍජුවම දුක, එකක් තියෙනවා වක්‍රාකාරව දුක. ඒ කියන්නේ ඍජුවම දුක අකුසල ධර්ම නතර කළා, ඍජුවම වෙන දුක නතර කළා. තව දුකක් තියෙනවා, ඒක ඉස්සෙල්ලා කුසලයක් හැටියට ඇවිල්ලා සැපක් හැටියට ඇවිල්ලා පස්සේ අන්න ආකාරයකට පරිවර්තන වෙලා දුක යනවා, වක්‍ර වෙනවා. දැන් කුසල කර්ම කළ නිසා සැපක් ලැබෙනවා. සැප නැතිවීමෙන් දුක එනකොට මේ දුක නැති කරන්න පුළුවන්ද? කුසල් කළා. කුසල් කළොත් ආභව ලැබෙන්නේ මොකද්ද? ආයි සැප ලැබේ. ඒ සැපද නැතිවීමෙන් දුකට එන දුක එනවා මිසක. අකුසලෙන් දුක නැති කරන්න පුළුවන්, කුසලෙන් සැප ලබා ගන්න පුළුවන්. කුසල් කරන තව සැප ලැබෙනවා. කුසලි දෝෂයක් නෙමෙයි මම මේ කියන්නේ. එහෙනම් කුසල් කරන්න එපා කියන තැනකට එන්න එපා. කුසල් කිරීමෙන් සැප ලැබෙනවා. ලැබිච්ච සැප නැති වෙනකොට ඇති වෙන දුකක් තියෙනවා නම් ඒ දුක දුකක් නෙමෙයිද? දුකක්. ඒ දුක නැති වෙන්නත් මොකක් තියෙන්නද? යම් කිසි කෙනෙක් දුක නැති කිරීමෙන් දුක ඇති වෙන්න තියෙන හේතුව නැති කිරීමෙන් අකුසල ධර්ම නැති කිරීමෙන් ඍජුවම වෙන දුකත් නැති කරලා නම් කුසල ධර්ම කළා සැපත් ලබලා නම් සැප නැති වෙන දවසට දුක් නොවන මනසකුත් හදාගන්න තියෙන්නේ. මේ ජීවිතේ සැපෙන්න විතර කවසම් වෙලා නැද්ද කියලා බලන්න. යා සැප එපා කියලා නෑ. සැපත් ලබාගෙන තියෙනවා. හැබැයි සැප වෙනස් වෙච්ච දවසට, විපරිණාම වෙච්ච දවසට දුක් වෙන්න තරම් මෝඩ නෑ මේ මනස. හොඳ අවබෝධයකුත් තියෙයි. බලන්න ලෝකේ ශ්‍රේෂ්ඨතම ජීවිතය දුකත් උපත් දුක උපදවා ගන්න දුක් විඳින කෙනා ශ්‍රේෂ්ඨද? දුකට ඇති හේතු අකුසල කළ දුක් විඳින කෙනා ශ්‍රේෂ්ඨද? නෑ. හරි. කෙනෙක් අකුසල නොකර දුකෙන් මිදුණා. දැන් කුසල් කරන්නේ කලේ නැ ජීවිතේ යහපතක් ඇති කරගත්තේ නැති කෙනා ශ්‍රේෂ්ඨද? කණ්ඩවත් නැ, බොණ්ඩත් නැ, ඉන්න ගයක් නැ, මනුසාත්ම භාවයක් ලැබුවත් වැරහැලි ඇඳගෙන ඒව දුක් නෙවෙයිද? එතකොට ඒ දුකෙන් මිදෙන්න කුසල් ඕනේ. කුසලයෙන් හොඳ මිනිසෙක් වුණා. ගෙවල් දුවල් යාන වාහන ඉඩකඩම් තියනවා. ඒ කාරණාවෙන් එයා ප්‍රශංසා කටයුතුයි. අනේ ඒ ගේ කැඩුනහම, ඒ වාහනේ හැපුණහම, ඒ දරුවා වරුණහම දුක් වෙනවා. ඒ කාරණාවෙන් එයා නින්දා කටයුතුයි. යමෙක් බලන්න එක එක්කෙනාගේ දුක් ටික ටික ඉතුරු වෙන හැටි. අනිත් කෙනා යටම කෙනා අකුසල ධර්ම තුල දුකම මත පතිත වෙනවා. කෙනෙක් ඒ මට්ටමේ දුකෙන් මිදුණා, වස්තු ලැබිලා වස්තු නැති වෙනකොට ඇති වෙන දුක් මට්ටමේ රැඳුණා. කෙනෙක් අකුසල ධර්ම නොකොට ඍජුවම වෙන දුකත් අයින් කළා. කුසල ධර්ම කළා, වස්තු උපදවා ගත්තා, හිත පිරිසුදු කරගත්තා. එයා ලැබිච්ච සම්පත විපරිණාම වෙන දවසේදී ඒකෙද කම්පාන වෙන මනසක් අදාගෙන සැප පරිහරණය කළා. එයාගේ ජීවිතේ සැප විඳිනා මිසක සැපදී සැපයාට ඒක විපරිණාම වෙච්ච දවසට ධර්මතාවයෙන්ම දකින්න මිසක දුකකින් නැහැ. එයා මෙලොවත් පරලොවත් දෙකෙන්ම සැප විඳිනවා. අන්න ඒ ජීවිතේ හැම පැතිකඩක්ම දුක අයින් කරලා සැපවත් වෙන්න මාවතයි බුදුහාමුදුරු පෙන්වන්නේ. සචිත්ත පරියෝ දපනං කියලා කියන්නේ සිය සිත පිරිසුදු කරගන්න කියනවා. පින්වතුනි, මේ අපේ සිත අපිරිසුදු වෙලා තියෙනවා ක්‍රම දෙකකට. නීවරණ ධර්මයන්ගෙන් සහ අනුෂය ධර්මයන්ගෙන්. තණ්හාවෙන් සහ අවිද්‍යාවෙන්. අවිද්‍යා තණ්හා කියන ක්‍රම දෙකකට අපේ හිත කිලිටි වෙලා තියෙනවා. ඒ දෙයාකාර කිලිටි තියෙන තාක් අනිත්‍ය වෙන විපරිණාම වෙන ධර්මයන්ගේ ශෝක කරනවා, අඬනවා, වැළපෙනවා. ඇත්ත පේන්නේ නැහැ. කුසල් කළ නිසා සැපක් ලැබෙනවා. ලැබෙන සැප විපරිණාම වෙන දවසට අඬන්න, වැළපෙන්න, ශෝක කරන්න වෙන්නේ පිමුතුනි. හිතේ අපිරිසුදු බව තියෙන කෙනයි අපිරිසුදු බවකින් අර විපාකය අසුරු කරන නිසා අර සැපේ කෙලෙස් වශයෙන් ඇසුරු කරනකොට සැපේ විපරිණාම වෙන නිසා නෙමෙයි දුක එන්නේ, ඒ මත ඇසුරු කරපු කෙලෙස් සහගත මනස නිසා දුක එනවා. එතකොට හිත පිරිසිදු වුණොත් කෙනෙක් කුසල් කළා, කුසලට සැප ලැබෙනවා, සැප විපරිණාම වෙන දවසේදී අඬන්න වැළපෙන්න වෙන්නේ නැහැ. මොකද කුසල විපාකයේ ඇසුරු කළේ එහි නොබැඳුණු, එහි නොගැටුණු මනසකින් නිසා, කෙලෙස් දුවිලි නැති නිසා. ඒක පරිහරණය කළා ඇලෙන්නේ නැතුව, පරිහරණය කළා බැඳෙන්නේ නැතුව, පරිහරණය කළා ගැටෙන්නේ නැතුව. පින්වතුනි, මම මෙහාට එනකොට මට ගේන්න බැරි වුණා වතුර බොන්න කෝප්පයක්. ඕගොල්ලෝ මට වතුර ටිකක් දුන්නා මේ කෝප්පෙට. මේ කෝප්පේ මම වතුර ටිකක් බොයි කියලා දිව්වා කියලා ඕගොල්ලෝ කවුරුත් බයින්නේ නැති වෙයි. බයින්නේ නැහැ. මොකද බොන්න තමයි දුන්නේ. ඒකේ දෝෂයක් නැණි නේද? දීලා ඔය කෝප්පෙ මගේ බෑග් එකට මන් දාගත්තා. ඔකළු දොස් කියන එකක් නෑ. නමුත් කාගවත් හිතනම් හරියන්නේ නැති වෙයි. පරිහරණය කරන්න දේ දුන්නු දේ මල්ලට දාගැනීම සුදුසු නැති බව තේරෙනවා නේද ඔයගොල්ලන්ට? ඔයගොල්ලන්ට කෝප්පෙ ඒ තරම් ලොකු දෙයක් හින්දා නෙවෙයි. කෝප්පෙට වඩා බොහෝ දේ මේ පින්කමට යොදවන්න ඇති. නමුත් ක්‍රියාවුණු සුදුසුයි නේද? ඒක බලන්න නොසුදුසු නැද්ද කියලා. ඒ වගේ අපි මේ ලෝකෙට එනකොට මේ භෞතික කිසිම දෙයක් ගෙනාවේ නැහැ. ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩම් පිළිබඳව කොහොම දුන්නේ පරිහරණය කරන්න. පරිහරණය කරන දුන්න දේවල් මගේ මගේ කියලා මල්ලට දාගන්න එක නුසුදුසු පිටුතන. එහෙම වුණොත් එහෙම නුසුදුසු විදිහට මගේ මගේ කියලා අල්ලගන්න මල්ලට දාගන්න හදන්නේ හිත අපිරිසුදු බවක තියෙන කෙනයි. පිරිසිදු මනසක් ඒව අල්ලගන්නේ මගේ මගේ කියලා දාගන්නේ මල්ලට. එහෙම වුණාම ඒක කරුණ බිඳුනා කියලා දුක එන්නේ. ඉතින් ඒ හින්දා ඕගොල්ලොම හිතලා බලන්න අර වගේ පුඩි සිද්ධිය තුල ඕගොල්ලන්ටම වැටෙයි. ඕකේ වටිනාකම හින්දා නෙමෙයි. නොවටිනා වටිනා නොවටිනාකම හින්දා නෙමෙයි සිද්ධාන්තය තුතුත නෑ. මේ ජීවිතේ හම්බ වෙච්ච හැම දෙයක්ම දකින්න ඕගොල්ලෝ මේ ලෝකේ නැමති ආගන්තුක ගෙදෙට්ට ආවහම මොකද ගෙනාවේ නැහැ. ඕගොල්ලන්ට මේවා ටික දුන්න පරිහරණයට. ඕගොල්ලෝ මල්ලට දාගන්න ගියොත් මං කෝක මල්ලට දාගන්න ගිහින් ලැජ්ජ වෙන්නේ වුණා වගේ ලැජ්ජ වෙන්නේ. එහෙම කරන්නේම එහෙම වෙන්නේම හිතේ තියෙන කිලි ටිකම හින්දායි. මේ හිතේ තියෙන දෙයාකාර කිලිටි බව දුරු කරන්න බුදුහාමුදුරුව අපිට දෙයාකාර ක්‍රමයක් පැනෙව්වා. නීවරණ ධර්මයන්ගෙන් සිතේ තියෙන කිලිටි බව දුරු කරන්න සමත කමටහනකොත්, අනුසය ධර්මයන්ගෙන් හිතේ තියෙන කිලිටි බව දුරු කරන්න විදර්ශනාවකොත්, තණ්හාවෙන් හිත කිලිටිවල තියෙන එක නැති කරන සමතේනොත්, අවිද්‍යාවෙන් නැමති හිතේ කිලිට අයින් කරන විදර්ශනාව, සමත විදර්ශනා කියන මේ උපාය ධර්ම දෙක දීලා අපිට අවිද්‍යා භව තණ්හා කියන මේ මූල ක්ලේශ දෙකෙන් කිලිටි වෙච්ච අපේ సంతානයේ කිලිටි බව අයින් කළා, හිත පිරිසුදු කරගන්න කියලා කිව්වා බුදුහාමුදුරුවෝ. ආයුධයක් අපිට නොදී වැඩ කරපන් කියලා කියලා නැහැ. ශේස්ත්‍රයක් නොදී වැඩ කරපන් කියලා කිව්වේ නැහැ. පින්මුතුනි කරන්න පුළුවන් දෙන්න පුළුවන් හැම දෙයක්ම දීලායි කිව්වේ. ආයුධ ටික දීලා සමත විදර්ශනා කියන ආයුධ ටික දීලා මයි පුතේ මේ ශේස්ත්‍රය තුල ඉඳගෙන මේ හිතේ තියෙන කිලිටි බව අයින් කළා. කැඩෙන්නේ බිඳෙන විනාශ වෙන ලෝකයේ කැඩෙtti බිඳෙtti විනාශ නොවන මනසක් හදාගෙන මේ ජීවිතයේ නිවිලා සදාතනික සාංසාරික විමුක්තියම හදාගනින් මගේ පුතේ කියන වචන ටික බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කරලා තියෙනවා කියන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම් වූ භික්ඛවේ සත්තාරා කරණීයා ශාවකානං හිතේසිනෝ ශාවකානං අනුකම්පකේන කතං ඕතං මයා ඒතානි භික්ඛවේ රුක්කමූලානි ඒතානි සුඤ්ඤාගාරානි ජායත භික්ඛවේ මා පමාදත්ත මා පච්චා විප්පටිසාරණෝ අහුවත්ථ. මහණෙනි ශ්‍රාවකයන් කෙරෙහි හිතේසියෝ ශ්‍රාවකයන්ට අනුකම්පා කරන ශාස්ත්‍රුන් වහන්සේ නමක් විසින් යමක් කටයුතු නම් ඒ සියල්ලම මම නුඹල වෙනුවෙන් කළා තියෙනවා. ඒ සියල්ලම මම නුඹල වෙනුවෙන් කළා තියෙනවා. මහණෙනි මේ හිස් ගෙවල් තියෙනවා, මේ ගස් මුල් තියෙනවා. අප්‍රමාදීව ධ්‍යාන වඩන්න, අප්‍රමාදීව වීර්ය කරන්න, ප්‍රමාද විලා පසුව විපලිසර වෙන්න එපා. නුඹලට මේ අපගේ කරන්න තියෙන එකම අනුශාසනාවයි කියලා කරනවා. ඉතින් පින්වතුනි බුදුහාමුදුරුවෝ සැප නැති වෙනකොට දුක් විඳින්න පුළුවන් මනසෙන්ද අපි මුදුන අදහසින් හිත පිරිසිදු කරගන්න පැනෙව්වා. පිරිසිදු කරගන්න ධර්මතා දෙකකුත් පනවලා අවිද්‍යා භව තණ්හා කියන මූල ක්ලේශ දෙකේ අපිරිසුදු කමින් හිතේ තියෙන අයින් කරගන්න සමත විදර්ශනා පැනෙව්වා. සමත විදර්ශනා ධර්මයෝ මුලක ඉඳලා කොනක ඉඳලා කියනවා නම් ගොඩාක් විස්තරදී. ඉතින් ඒක මට මේ වෙලාවේදී කාලේ නෙමෙයි වෙලාව නෙවෙයි. නමුත් මම දන්නා පමණින් දක්නා පමණකින් මම බොහෝ දේ දන්නේ නැහැ. බොහෝ දේ පුළුවන් නෙවෙයි. නමුත් දන්නා වූ දේ මාව සසර දුකින් එතර කරගන්න මම දරන උත්සාහයේදී මට හම්බ වෙන දේ මම ඕගලන්ට කියලා තියෙනවා. මතක් කරනවා මේකට සම්බන්ධ කරගන්න ඒ ටික හිත වඩන සමතකමටහනකින් හිත වඩන හැටි, විදර්ශනා කරන හැටි, නැත්තම් ඇත්ත ඇති හැටිය දකින්න, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මොකක්ද කටයුත්තේ කියලා මම පුළුවන් තරම් කියලා තියෙනවා. අන්නේ දේශනාත් අහලා ඒව අනුකරණය කරමින් අනුගමනය කරමින් තමන්ගේ හිතත් හදාගන්න හැම දෙනාම උත්සාහවත් වෙන්න ඕනේ. යම් කිසි කෙනෙක් අකුසල ධර්ම නොකර කුසල ධර්මත් කරනවා නම්, හිතත් පිරිසිදු කරගන්නවා නම්, වචනයට නෙමෙයි වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම බුදුහාමුදුරන්ට ආදරේ ශ්‍රාවකෙක් යන ගණයට යනවා. ඕගොල්ලන්ගේ දරුවෙක් ඉන්නවා නම්, දරුවත් ප්‍රියශීලී නම්, දරුවා කීකරුයි නම්, ඕගොල්ලෝ කී වැඩ තුනක් කිව්වොත් තුනම කරන්න ඇති දරුවා කීකරුද අකීකරුද? අකීකරු. හොඳයි, වැඩ තුනක් කිව්වොත් දෙකක් කරනවා එකක් කරන්නේ නැත්තම්? සියල්ලම සිල්වා කරන් කීකරු දරුවෙක් කියනවාද? නෑ, එකක් කීකරුයි. නමුත් මොහෙක් මොකම පොතේ කියන ඒ ධර්මතා තුනම කළොත් එයා කීකරුද නැද්ද? ඒ වගේ අකුසල කරන්න එපා, කුසල කරන්න, හිත පිරිසිදු කරගන්න කිව්වහම තුනම නොකරනවා නම් එයා හොඳටම අකීකරුයි. අකුසල ධර්ම කරන්න එපා, කුසල කරන්න, හිත පිරිසිදු කරගන්න කිව්වහම අකුසල ධර්ම නොකරනවා කීකරුයි. කුසල ධර්ම කරන්න, හිත පිරිසිදු කරන්න කියන එක කළේ නැත්තම් බෞද්ධයෙක් හැටියට අපි පව් වැඩ කරන්නේ නැහනේ, අපි වැරදි වැඩ කරන්නේ නැහනේ කියන තැනකින් සිල්වතෙක් නෙමෙයි, කීකරු නැහැ. එයා කළ යුත්තේ නොකට යුතු දේ නොකල කළ යුත්ත කරන්නේ නැහැ. දැන් ඒකින් ගැරහිය යුතුයි. මම දැකලා තියෙනවා සමහර අය අපි ඉතින් සිල් ගන්න ඕනේ, අපි ඉතින් පව් කරන්නේ නැහනේ කියලා කියන අය. ඒ කියන්නේ එකක් කීකරු, අනිත් ඒවා අකීකරු. කෙනෙක් හොරකම් කරන්නේත් නැහැ, දාන ආදී කුසල ධර්ම කරනවා, පින් කරනවා, කුසල් කරනවා. හැබැයි බණ භාවනා කියන එකක් දන්නේ නැහැ, හිත පිරිසිදු කරනවා කියන එකක් නැහැ, දන්නෙත් නැහැ, හිතන්නෙත් නැහැ, යෙදෙන්නෙත් නැහැ. එයා ගැන මොකද කියන්නේ? එයා සියලු ආකාර බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක්, කීකරුයි, කීකරු කෙනෙක් කියලා කියනවාද? බුදුහාමුදුරන්ට කෙනෙක් ටිකකින් හරි අකීකරු නම් එයාගේ ගතිය යහපත් වෙයිද අයහපත් වෙයිද? ඒ තරම් සුබදායක නම් නැහැ නේද? එහෙනම් එයා ටිකක් කීකරු, ටිකක් අකීකරු. යම් එක් හොර අකුසල ධර්ම කරන්නේ, අකුසල ධර්ම කරනවා, හිතත් පිරිසුදු කරගන්න හදනවා නම් සැබවින්ම බුදුහාමුදුරන්ට කීකරු, බුදුහාමුදුරන්ට ආදරේ, බුදුහාමුදුරන්ට හිතේ ශ්‍රී ශ්‍රාවකෙක් යන ගණිට යනවා. ඒ බඳු කෙනාම බුදුහාමුදුර පෙන්වනවා නේද? බුදුහාමුදුර කෙරේ සද්ධා මාත්‍රය, ප්‍රේම මාත්‍රය තියෙන කෙනා පායන්නේ නැහැ කියන ඔන්න ඔයා කියනවා. වැඩ දෙකක් කරලා එකක් කරන්නයි කියන්නේ බුදුහාමුදුරුවෝ කියන සද්ධාවක් නෑ. සද්ධාවක් මේ තුනම කරනවා නම් එයා විතරයි බුදුහාමුදුරුවන්ගේ වචනේ නොඉක්මන අකීකරු නැති කෙනා. එයා විසිකට අපාය යන්නේ, අපාය යන්න ඉඩ නැහැ. ඒ නිසා එයාගේ ජීවිතයේ දුක නැතිකමෙන් දුක නූපදින දුක කියන එකනුත් මේ දිලා දුකට හේතුව නොකරන නිසා, සැප කියන එක ලැබිලා සැපට හේතු වෙන ධර්මය කරන නිසා, සැප නැතිවීමෙන් එන දුකෙන්ද මිදලා හිත පිරිසුදු කරගත්ත නිසා එයාගේ ජීවිතය දුකෙන් මිදලා සැපයක් තුළම රැඳිච්ච කෙනෙක් පින්වතුන් ජීවිතයකට සැප ලැබෙන්නේ හොමයි, දුක අයින් කරගත්තේ හොම, කරගත යුත්තේ හොමයි. ඔය ටිකයි බුදුහාමුදුරුවෝ පින්නේ. ඒ හින්දා දුක අයින් කරන්න මොකක් හරි කරන්න එපා, සැප ලබන්න මොකක් හරි කරන්න එපා, මොනහර දෙයක් කරන ලෝකෙ කොහෙදුවක් නැතුව සහේතුක තේරුම් අරගෙන ජීවිතයේ සැබෑම දුක අයින් කළ සැප ලඟා කරගන්න කටයුතු කරන්න කියන එක මතක් කරනවා. අකුසල නොකර කුසල ධර්ම කළ හිත පිරිසිදු කරගන්න මේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවයි කියලා කිව්වේ. ඒ තුන් අනුශාසනාවෙන්ම කෙනෙකුගේ ජීවිතය පිරෙන නිසා, කෙනෙකුගේ ජීවිතයක තියෙන හැම දුකක්ම අයින් වෙන නිසා, කෙනෙකුගේ ජීවිතයට ලැබෙන තියෙන හැම යහපතක්ම ලැබෙන නිසා ওই ධර්මතා තුන ප්‍රමාණවත්. හැම බුදුරජාණන් වහන්සේලාගේම අවවාද අනුශාසනාව උපමනකින්මයි එබඳු අවවාදී අනුශාසනාවේ පිහිටලා තමන්ගේ නිවීම තමන්ගේ මිදීම මේ ජීවිතයේදීම හදාගන්න ලැබේවා කියලා සරණයි. එහෙනම් කල්පනා කරගන්න අද දවසේදී බොහෝම ශ්‍රද්ධාවෙන් මේ සෑම දිනම ගෙවල් දොරවල් වල නොයෙක් කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා මමේව බුද්ධෝ මමේව ධම්මෝ මමේව සංඝෝ බුදුහාමුදුරෝ මගේමයි ධර්මය මගේමයි සංඝරත්නය මගේමයි කියන වචන ටික කටින් නොකියුවත් ඒක කයින් කරමින් ඔප්පු කරලා පෙන්නමින් මේ ස්ථානෙට ඇවිල්ලා හැකි පමණකින් සද්ධර්මය ශ්‍රවණය කරලා බොහෝම වටිනා කුසලයක් සිද්ධ කරගත්තා. අපි සිද්ධ කරගත්තා සියලු කුසලයන් අනුමෝදන් කළ යුතු තැන් වලට අනුමෝදන් කරමු. මේ සියලුම ආකාරයෙන් පහල කරගත්තා සියලු කුසලයන් ලෝක්‍යත් සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් මේ පින්වතුන්ගේ ගෙවල් දොර රැකි රක්ෂාදී ස්ථානට අධික්‍රවිතු ශාසන මාමක ඉෂ්ඨකාරක සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවේශර වඩා වර්ධනය කරගෙන දිව්‍යපත්ම බෝධිකින් උතුමින් සනසෙත්වා කියන අදහසෙන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. ඒ වගේම ජීවිතයකට සැනසෙල්ලක් හොයාගෙන